ඔබරැඳී සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ඇමනම් මේ සිකුරාද දවසේ අපි දැන් යොමු වෙන්න සූදානම් වෙන්නේ මේ ගිවිගෙන යන සතියේදී සමස්ත ලෝකයේ විවිධ රටවලින් වාර්තා වන සුවිශේෂී සිදුවීම් මොනවද කියලා දැනගන්න අපේ SBS සිංහල සේවයේ ලෝවටා විශේෂාංගෙන්. මේ කතාබහට ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අපත් සමගත දවසේදීත් සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. අපි එහෙනම් බලමු මේ සතිය පුරා ලෝකයේ විවිධ අතින් වාර්තා වන තොරතුරු මොනවද කියලා. අමල් ගෙම්ම අයිබෝන් අමල්.
අයිබෝන් නිපුණා.
හොඳමල් අපි ඇමරිකාවෙන් වාර්තා වුණු ආන්දෝලනාත්මක සිදුවීමක් ගැන තමයි අද දවසේදී මුලින්ම අවධානයක් යොමු කරන්න කල්පනා කරන්නේ. යුක්‍රේන ගැටුමේ රහසිගත තක්සේරු කිරීම ගැන වගේම ඇමරිකාවේ සමීපතමින් නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් වන අතිශයින්ම රහසිගත සහ සංවේදී බවට වෙන ඇමරිකානු රජයේ වාර්තා කිහිපයක් මේ වෙද්දි අන්තර්ජාලය හරහා සංසරණය වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීන් දැඩි පියවර ගනිමින් තමයි මේ වන විට සිටින බවට වාර්තා වෙන්නේ. අමල් මේකේ අලුත්ම තත්ත්වය මොකද්ද?
ඩිපුන මේක ඇත්තටම අර විකිලීක්ස් හා සමාන දෙයක්. ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශයට IPI කියලා සැකකරන ඉතාමත්ම රහස්‍ය ලිපිගොනු රාශියක් මේ වෙනකොට අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. දැන් මේ ලිපි ලේඛනවලත් සත්‍යතාවය ඇත්තටම තවමත් අහුරු කරගෙන නැහැ. ඒකම ඒව සත්‍යද අසත්‍යද කියලා ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය ඒ පිළිබඳ තහවුරු කිරීමකුත් කරලා නැහැ. නමුත් මේ වෙනකොට ඇමරිකාවේ අධිකරණ අමාත්‍යාංශය මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. මේ ලිපි ලේඛන ආරක්ෂක අමාත්‍යාංශයෙන් හොරකම් කරපු ලිපි ලේඛනද, එහෙම නැත්නම් කවුරුත් විසින් මේවා නිර්මාණය කරපු ඒවාද කියලා. මේ ලිපි ලේඛන වලට අදාළව කරුණු බලපුවම නිපුණ බොහෝ විට මේවායේ සත්‍යයි කියලා විශ්වාස කරන්න පුළුවන් විදිය කරුණුත් අඩංගුයි කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම අපි බැලුවොත් යුක්‍රේන් යුද්ධය සම්බන්ධයෙන් මෙතන අනවසරයෙන් මුදාහරියයි කියන මේ ලිපි ලේඛනවල සඳහන් වෙනවා රුසියානු හමුදා බටපිරිස් 35,500ක් හෝ 43,500ක් අතර සංඛ්‍යාවක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා. ඒකම යුක්‍රේන් හමුදාවෙත් 16,000ක් සහ 17,500ක් අතර පිරිසක් ජීවිතක්ෂයට පත් වෙනයි කියලා. ඒකම රුසියාව ඔවුන්ගේ ගුවන් යානා සහ හෙලිකොප්ටර් 150ක් විතර ඔවුන්ට අහිමි වුණා. ඒකම යුක්‍රේනයත් තමන්ගේ ගුවන් යාන 90ක් විතර මේ යුද්ධයේදී තමුන්ට අහිමි වුණයි කියලා. ඉතින් මේ විදිහට තමන්ම සංවේදී කරුණු රාශියක් මේවායි අඩංගු වෙනවා. ඊට අමතරව මේ වාර්තාවක සඳහන් වෙනවා යුක්‍රේනයට එල්ලවෙන දුරදිග ප්‍රහාරයන් මැඩීමට, විශේෂයෙන්ම ගුවන් ප්‍රහාර මැඩීමට ඔවුන්ට තියෙන ඒ අවියල්ද සහ උණ්ඩ ඉතාමත්ම සීග්‍රෙන් ඉවර වෙන බවකුත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔවුන් කියලා තියෙන්නේ මේ ලිපි ලේඛනවල සඳහන් වෙන විදිහට මැයි මාසේ 23 වෙනකොට යුක්‍රේනයට තමන්ගේ මේ පතුරුම්, විශේෂයෙන්ම දුරදිග අවි වලට පාවිච්චි කරන පතුරුම් වල හිඟයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් ඇත්තටම මේ යුද්ධේ මේ තොරතුරු සත්‍ය නම් ඒක යුද්ධයට කෙලින්ම බලපාන කාරණාවක් හැටියටත් සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව මේ ලිපි ලේඛනවල තවත් එන කාරණාවක් තමයි විශේෂයෙන්ම ඊශ්‍රායලය සම්බන්ධෙනුත් ඒකම දකුණු කොරියාව සම්බන්ධෙනුත් ඒ රටවල අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ඒවා රහස් ඔත්තු බැලුවයි කියන චෝදනාවකුත් නැගිලා තියෙනවා. විශේෂයෙන්ම ඊශ්‍රායලය තුළ ඊශ්‍රායල අගමැතිවරයා සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව රටේ ජනතාව කැරලි ගසන්න පටන් ගත්ත පහුගිය කාලේ අධිකරණයේ විනිශ්චයවරුන් පත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම සම්බන්ධයෙන්, ඉතින් ඒ කටයුත්තේදී ඊශ්‍රායලයේ බොසාඩ් කියන රහස් ඔත්තු සේවය ජනතාව කැළඹීමට කටයුතු කළා කියලා මේ ලිපි ලේඛනවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ලිපි ලේඛන ඇත්තනම් ඒකෙන් අදහස් වෙන්නේ ඇමරිකාව ඊශ්‍රායලයේ ඔත්තු හොර රහසෙම ඒවත් සොයා බැලුවයි කියලා. ඒකම දකුණු කොරියාව සම්බන්ධයෙන්ුත් එවැනිම චෝදනාවක් තියෙනවා. දකුණු කොරියාව කිසිම විටක තමන් නිෂ්පාදනය කරන දරුණු අවියල්ද වෙනත් රටකට විකුණන්න ඔවුන් එකඟ වෙන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී ඇමරිකාව ඔවුන්ගෙන් අවියාවිද විලදී ගන්නට උත්සාහ කළා කියලා තියෙනවා. නමුත් ඒ උත්සාහයට දකුණු කොරියාව අකමැති වුණේ මේ අවියාවිද යුක්‍රේනයට ඇමරිකාව විසින් ලබා දෙයි කියන සැකේ මතයි කියලා. ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් දකුණු කොරියාවේ ඔත්තු බැලීමට ඇමරිකාව ක්‍රියා කළයි කියන කාරණාවත් මේ ලිපි ලේඛන අතරින් ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් මෙවැනි කාරණා නිසා අතරම ඇමරිකාවේ රහස් ඔත්තු බලන මේ බුද්ධිංශයට කෙලින්ම එල්ල වෙන චෝදනාවක් තියෙනවා. උන් තමන්ට හිතවත් රටවල් වලත් ඔත්තු බැලීමට කටයුතු කළා කියලා. ඒ නිසා තමයි නිකුත් මේ කාරණාව ඉතාමත්ම සංවේදී දෙයක් බවට පත් වෙලා මේ වෙනකොට ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයත් මේ සම්බන්ධයෙන් ඒ පරීක්ෂණයක් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා.
ඕමල් රුසියානු භාෂාවෙන් කතා කරන පිරිසක් යුක්රේන සිරකරුවෙකු බවට සැක කරන පුද්ගලයෙක්ව හිසගසා දැමීමේ වීඩියෝවක් පහුගියදා මුදාහැරීමත් එක්ක යුක්රේන ජනාධිපති වොල්ඩමීර් සෙලෙන්ස්කී බදාදා සඳහන් කළා රුසියාව ISIS ත්‍රස්ත සංවිධානයටත් වඩා දරුණු තත්වයක මේ වෙදි සිටින බවට, ඉතින් ඒ වගේම මේ ක්‍රියාවලින් සම්බන්ධයෙන් ඉක්මනින්ම ක්‍රියාත්මක විය යුතු බවටත් ඔහු විශේෂයෙන්ම අවධාරණය කරා. මේ වීඩියෝපට හා සම්බන්ධ සිදුවීම මොකක්දම
නිපුණ මේ මෙතරම වීඩියෝ පට දෙකක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට මුදා හැරලා තියෙනවා. මේ වීඩියෝ පටවලින් පෙන්නන කාරණාව ඉතාමත්ම සංවේදී, බොහෝ දෙනෙකුට මේක බලන්න අමාරු කාරණාවක් නිසා ජාත්‍යන්තර මාධ්‍ය තීන්දුව කළා තියෙනවා. විශේෂයෙන් CNN BBC වගේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ඔවුන් තීන්දුව කළා තියෙනවා මේ වීඩියෝ පට ඔවුන්ගේ නාලිකාවල පෙන්වන්නේ නැහැයි කියලා. මෙතනදී නමුත් ඡායාරූප කීපයක් ඔවුන් උදාහරණ තියෙනවා. මේ ඡායාරූපවල පෙනෙනට තියෙන්නේ බොහෝ විට යුක්‍රේනියානු සෙබෙලෙක් කියලා සැකකරන පුද්ගලයෙක්ව ඔහුගේ හිස ගසා දැමීමක් පිහියකින්. මෙතන විශ්වාස කරනවා රුසියන් සොල්දාදුවෙක්, එහෙම නැත්නම් රුසියන් හමුදාවට සම්බන්ධ පුද්ගලෙක් ඔහු මේ යුක්‍රේන් යුදභටයාගේ හිස පිහියකින් කපල දාන රූපයක් හැටියට මේක පෙන්වුම් කරලා තියෙනවා. මෙතනදී ඒ හිස ගසාදාන අවස්ථාවේදී ඊට කලින් ඔහු ඔහු සමග කතා කරන රූපරාමුවක් තිබිලා තියෙනවා. ඉතින් මේක බොහෝ දෙනෙකුට බලන්න අමාරු. අපි මීට කලින් මැද පෙරදිග කටයුතු කරපු IS සංවිධානය විසින් මෙවැනි කුරිරු දෙයක් දේවල් කරලා සමාජ මාධ්‍යයට ඔවුන් විසින්ම එවැනි රූපරාමු උදාහරණ තිබුණා. ඉතින් එවැනි දෙයක් රුසියාවෙන් සිද්ධ වුණයි කියන චෝදනාව මේ වෙනකොට සෙලෙන්ස්කි ජනාධිපතිවරයා එල්ල කළා තියෙනවා කෙලින්ම රුසියාවේ හමුදාවට. නමුත් මේ රූපරාමු ඇත්තටම රුසියාවත් මේවා හෙලා දැකලා තියෙනවා. ඒකම ඔවුන් ප්‍රකාශ කළා තියෙනවා මේ රූපරාමු වල තියෙන සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍යයි. විශේෂයෙන්ම මේ වෙනකොට ලෝකේ පුරාම මේ ඩීප් ෆේක් වීඩියෝස්, එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, එහෙම නැත්නම් කෘත්‍රිම ඥානය භාවිතා කරලා මේ රූපරාමු වෙනස් කිරීමේ තාක්ෂණය අද ලෝකේ තියෙන නිසා මේකත් ඒ වගේ එකක් වෙන්න පුළුවන් කියන සැකය රුසියාව මතු කළා තියෙනවා. නමුත් මෙතනදී යුරෝපා සංවිධානය මේ රූපරාමු බලලා බොහොම දැඩි ලෙස රුසියාව විවේචන ලක් කළා. ඔවුන්ට අවවාදයකුත් කළා තියෙනවා මෙවැනි දේවල් සම්බන්ධයෙන් යුද අපරාධ කළා කියන චෝදනාවට රුසියාවේ ඒ හමුදා බලධාරීන් ජාත්‍යන්තර යුද අධිකරණයකට ගෙනීමටත් ඔවුන් කටයුතු කරනවා කියලා. නමුත් මේ වගේ සිද්ධියක් තමන්ගේ අත්අඩංගුවට පත් වෙන පුද්ගලයෙකුට මේ විදිහට කුරිරු ලෙස සැලකුවයි කියන ඒ ඒ චෝදනාවත් එක්කලා යුක්‍රේන් රුසියාව යුණු යුද්ධය තවත් අලුත් මගකට යොමු වෙනවා නිපුණ. මොකද මේක අලුත්ම කුරිරු තත්වයක්. මේ යුද්ධයේදී මේ වෙනකොට සෑහෙන පිරිසක් දෙපාර්ශවයෙන්ම ජීවිතක්ෂයට පත් වෙලා තුවාල ලැබලා තියෙනවා. ඉතින් ඒ මේ යුදමය තත්ත්වය දැන් අවුරුද්දකට වැඩිය තියෙන යුදමය තත්ත්වය තව අලුත් මගකට එවනතන් කුරිරුත්වයෙන් තවත් ඉහළ ස්ථානයකට එනවයි කියන එක තමයි වාර්තා වෙලා තියෙන්නේ.
හොඳ අමල්, ඊයේ දවසේදී උතුරු කොරියාවෙන් වාර්තා වුණ සිදුවීමක් ගැන තමයි දැන් අවධානයක් යොමු කරන්න කල්පනා කරන්නේ. උතුරු කොරියාවේ නව වර්ගයේ බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීම සිදු කළා. ඉතින් මේ මිසයිලයට විශේෂම උසස් තත්වයේ ඝන ඉන්ධන භාවිත කර තිබෙන බවට තමයි වාර්තා වෙන්නේ. මේ ආකාරයට ඉක්මනින්ම සැකසිය හැකි මේ වර්ගයේ මිසයිල අත්හදා බැලීම කාලයක් පටන් උතුරු කොරියානු ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන හිටිය දෙයක් නේද අමල්?
ඔව් නිපුණ, මෙතන මේ අවස්ථාවේ විශේෂ දේ තමයි මීට කලින් ඔවුන් පාවිච්චි කරපු මේ මිසයිලවල ඔවුන් ඉන්ධනයක් හැටියට පාවිච්චි කරලා තිබුණේ දියර වර්ගයක්. දියර ඉන්ධන තමයි පාවිච්චි කරලා තිබුණේ. නමුත් මෙවර ඔවුන් ඝන ඉන්ධන පාවිච්චි කිරීම තුළින් මේක වඩාත්ම ඉක්මනින් මෙවැනි මිසයිල් ප්‍රහාරයක් දියත් කරන්නටත්, ඒ වගේ මේවා ගබඩා කරලා තියාගන්න එක, ඊට අමතරව සම්මරිනේකින් උනත් මේ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව දැන් ඔවුන්ට ලැබිලා තියෙනවා කියලා මේ ඔවුන්ගේ අත්හදා බැලීමෙන් ඔප්පු වෙන බව තමයි වාර්තා වෙන්නේ. මීට අමතරව මේ මිසයිලය එපමණ මේක ඔවුන් ජාත්‍යන්තර නීතිය නැත්නම් ඔවුන්ට විරුද්ධව දාලා තියෙන සම්බාධකවලට එරෙහිව තමයි මේ විදිහට මේ කටයුතු කළා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ ඝන ඉන්ධන පාවිච්චි කරලා මේ විශාල අත්හදා බැලීමත් එක්කලා ඔවුන්ට දැන් හැකියාව ලැබිලා තියෙනවයි කියලා විශ්වාස කරනවා. න්‍යෂ්ටික අවියක් එල්ල කරන්නට විශේෂයෙන්ම අසල්වාසී රටකට හෝ ඇමරිකා එක්සත් ජනපදයට වුණත් දැන් ඔවුන්ට ඒ න්‍යෂ්ටික අවියක් එල්ල කිරීමේ හැකියාව මේ තුලින් ලැබුණායි කියලා විශ්වාස කරනවා. ඉතින් මේක කිම් ජොං උන් ජනාධිපතිවරයා දිගින් දිගටම තමන්ට තමන් න්‍යෂ්ටික බලය සහිත රටක් කියන කාරණාව ලෝකයට ඔප්පු කරන්න ඔහු දිගින් දිගටම ගත්ත පියවරවල මේක අලුත්ම පියවර හැටියට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ වෙනකොට දකුණු කොරියාවයි ඇමරිකාවයි ඒකාබද්ධ යුද අභ්‍යාස සිදු කරන වටපිටාවක තමයි මේ විදියට ඔවුන් සම්බාධකවලට පටහැනිව මේ විදියට මේ අලුත්ම මිසයිලය අත්හදා බලලා තියෙන්නේ.
දැන් අපි දන්නවා දැන් පහුගිය දින කිහිපය පුරාම ටිබෙට් අධ්‍යාත්මික නායක දලයි ලාමා සම්බන්ධයෙන් වෙන වීඩියෝවක් පිළිබඳව දැඩි මතභේදාත්මක තත්වයක් උද්ගත වුණා. ඉතින් අනතුරුව මේ සම්බන්ධයෙන් මේ අධ්‍යාත්මික නායක දලයි ලාමා පොදුවේ සමාව ඉල්ලීමත් සිදු කරා. මේ සම්බන්ධයෙන් මොන වගේ තත්වයක් දමල් මේ වෙද්දි වාර්තා වෙන්නේ?
ඔව් නිපුණ, මේ කාරණාව අතරම සමාජ මාධ්‍ය ජාලාවල බොහොම තදින්ම පැතිරිලා ගිය කාරණාවක් වුණා. දලයි ලාමා කුඩා දරුවෙක් ඔහුට ආශිර්වාද කරන අවස්ථාවේදී මේ දරුවා සිප ගැනීම සම්බන්ධයෙන් සහ දරුවාට තමන්ගේ දිව උරන්න කියලා කිව්වයි කියන කාරණාව තමයි මේ වීඩියෝ පටවල කාටත් දැක් ගන්න පුළුවන් වුණේ. ඉතින් මේ වීඩියෝ පට ඇත්තටම මේවා සත්‍යේවා බවට ඩලේ ලාමාගේ කාර්යාලයත් මේ වෙනකොට පිළිඅරගෙන තියෙනවා. මේවා මේ අප්‍රේල් මාසයේ සමාජ මාධ්‍යවලට මුදාහැරියට ඇත්තටම මේ සිදුවීම සිද්ධ වුණයි කියන්නේ නිපුණ පෙබරවාරි මාසයේ අන්තිමට, මේ කියන්නේ පෙබරවාරි 28 වෙච්ච සිද්ධියකදී තමයි මේ රූපරාමු ලබාගෙන තියෙන්නේ. ඉතින් දැනට ලෝකේ බොහෝ බොහෝ ප්‍රදේශවලින් ඇත්තටම ඩලේ ලාමා ගැන ලොකු විශ්වාසයක් තිබුණා, ඔහුට ලොකු සැලකීමක් තිබුණා. නමුත් මේ කාරණාවත් එක්කලා ඔහුට තිබිච්ච ඒ ඔහු කෙරෙහි තිබිච්ච පැහැදීම, ඔහු කෙරෙහි තිබිච්ච විශ්වාසය යම් කිසි විදියකට පළුදු වීමක්, විශාල වශයෙන් පළුදු වීමක් සිද්ධ වුණායි කියලා වාර්තා වෙනවා. මොකද අපි සමාජ මාධ්‍යවල තියෙන ප්‍රතිචාරය බලපුවහම ඩලේ ලාමා බොහොම දැඩි ලෙස විවේචනයට ලක් වුණා පමණක් නෙවෙයි, ඉන්දියාවේ ඔහුට පක්ෂපාතීව කටයුතු කරපු සමහර සමාජ ක්‍රියාකාරී මේ වෙනකොට ඔවුන් ඉන්දියාවේ රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ඩලේ ලාමාට විරුද්ධව ළමා අපචාර සම්බන්ධයෙන් ඔහුට කටයුතු කරන්නයි කියලා. ඉතින් එවැනි ඉල්ලීම් කිරීම මැද්දේ තමයි ඩලේ ලාමත් ඔහුගේ කාර්යාලයත් මේ වෙනකොට පොදුවේ සමගින්ම සමාව ඉල්ලීමක් කළා තියෙනවා. ඊට අමතරව මෙතනදී ඩලේ ලාමාගේ කාර්යාලය ප්‍රකාශ කරන්නේ ඔහු ඉතාමත් මේ විනෝදකාමීව තමන්ගේ අනුගාමිකයන් සමග විනෝදකාමීව බොහෝ විට කටයුතු කරනවා. මේකත් එවැනි අවස්ථාවක්. ඔහු මේකේ කිසිම නරක දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මෙතනදී ඒ කරපු ක්‍රියාව වැරදි එකක් බව දැන් ඔවුන් තේරුම් අරගෙන තියෙනවා. ඒකෙන් ගම්ය වෙච්ච කාරණා සම්බන්ධයෙන් ඔවුන් කනගාටුව ප්‍රකාශ කරනවා කියලා. කෙසේ වෙතත් ඩලේ ලාමාට තිබිච්ච ඔහුගේ ප්‍රතිරූපයට විශාල කැලලක් වෙච්ච බව නම් බොහොම පැහැදිලිව පේන්න තියෙනවා.
හොඳයි, දැන් ඇමරිකාවෙන් මේ සතියේදී අපිට අහන්නට ලැබුණු තවක් දෙයක් තමයි ඇමරිකාවේ අතිශයින්ම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන සහ විශේෂම දැඩි කරදරයකුත් වෙලා තියෙන මේ මීයන් සම්බන්ධයෙන් ගත්තු තීරණයක් ගැන. සමුගන්න කලින් අපි අවසාන වශයෙන් මේ ගැනත් කතා කරමු.
මේක ඇත්තටම අපූරු කතාවක් නිපුණ. මොකද නිව්යෝර්ක් නගරේ බොහෝ වෙලාවට ඔවුන්ගේ අපි කියන සබ්වේකේ මීයන් දකින දර්ශන තිබිලා තියෙනවා. ඒ එක්කම 2015 නිව්යෝර්ක් නගරේ සබ්වේ එකක් ඇතුලේ මීයෙක් පීට්සා එකක කෑල්ලක් පීට්සා කෑල්ලක් කටෙන් අල්ලගෙන සබ්වේ එකේ ගමන් කරන ඒ වීඩියෝ පටයක් හුඟක් වෛරල් වෙලා ඉතාමත්ම ප්‍රසිද්ධ වෙච්ච එකක් බවට පත් වුණා. ඉතින් ඒ ඒ කාරණාව බලපුවහම ඇත්තටම නිව්යෝර්ක් නගරයට විශාල හිසරදයක් වෙලා තියෙනවා මේ මීයන්ගෙන් තියෙන අනතුර. ඉතින් ඔවුන් මේ වෙනකොට ඩොලර් බිලියන ගාණක් වියදම් කරලා තියෙනවා නිව්යෝර්ක් නගරයේ තියෙන මේ කසල දාන ඒ කසල බඳුන් ඒවා දැඩි දැඩි ලෙස තමත්ම ශක්තිමත්ම නිෂ්පාදනය කරන්න මීයන්ට ඒවට ගිහිල්ලා ඒ ඒ කසල බඳුන් වලට හානි කරලා ඒක තියෙන කසල එලියට ගන්න බැරි වෙන විදියට ඔවුන් ඒවා නිෂ්පාදනය කරන්න කටයුතු කරලා තියෙනවා. නමුත් මේ ඒ වුණත් නගරේ පුරාම මේ මී ඌදුර තියෙන නිසා දැන් ඔවුන් තීන්දුව කරලා තියෙනවා මේ මීයන් ඇල්ලීම සඳහා යම්කිසි පුද්ගලයෙක් මේ කාරණාවට පත් කරන්න. ඉතින් ඒ අනුව කැතලින් කොරාඩි කියලා කාන්තාවක් මේ වෙනකොට පත් කරලා තියෙනවා. නිව්යෝක් නගරයේ තියෙන ඉන්න මීයන් අල්ලලා ඒ මීයන් විනාශ කිරීමේ කටයුත්ත සඳහා. මීට කලින් අවස්ථාවලදී ඔවුන් දිගින් දිගටම මෙවැනි පියවර මීට සමාන පියවර අරගෙන තිබුණට මේ මී උවදුර ඔවුන්ට නැති කරන්නට බැරි වෙලා තියෙනවා. සමහර විට සමහර පුද්ගලයන් කියනවා නිව්යෝක් නගරයේ ඉන්න ජනතාවට හා සමාන සංඛ්‍යාවක් මීයෝ මේ නගරේ ජීවත් වෙනවයි කියලා. ඉතින් ඒක සමහර විට අතිශෝක්තිය කියප එකක් කියලා සමහර සඳහන් කරනවා. මොකද නිශ්චිත වශයෙන් මීයන්ගේ සංඛ්‍යාව දැනගන්න නැති වුණත් මේ මීයන්ගෙන් වෙන හානිය මීයන් ඉතාමත්ම සුලභව නගරේ පුරා හැසිරෙන බව නම් මේ වෙනකොට බොහෝ දෙනෙක් දැකලා තියෙනවා මේ සමාජ මාධ්‍ය ජාලවලට බුදාහැරපු වීඩියෝ පටවලත්. ඉතින් කෙසේ වෙතත් මේ කැතලින් කොරාඩි කියන කාන්තාවට මීයෝ ඇල්ලීම සඳහා පමණක් ඇයට වසරකට ඇමරිකානු ඩොලර් ලක්ෂ එකහ මාරකට වැඩි මුදලක් ගෙවන්න ඔවුන් තීන්දු කළා තියෙනවා. මේ මීට කලින් නිව්යෝක් නගරයේ ගුරුවරියක් හැටියට හිටපු මේ කාන්තාව දැන් ඇයට පියල අලුත්ම අභියෝගය තමයි නගරයේ ප්‍රසංගතයක් වෙලා තියෙන මීයන් අල්ලලා මේ මී උවදුර නැති කරන්නට, ඒ සඳහා ඇයට විශාල ගෙවීමක් කරන්නට ඇමරිකානු බලධාරීන් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා.
ඔදාමල් එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා පත් සමග මේ සිකුරාත දවසේදීත් සම්බන්ධ වෙලා මේ ගෙවිගෙන යන සතියේදී ලෝකෙන් වාර්තාවුණු උණුසුම් තොරතුරු මොනවද කියලා අපිත් එක්ක බෙදා හදාගත්තට එහෙමනම් අමල් අපි ලබන සතියේත් හමුවෙමු. අයිබෝවන්.
අයිබෝවන් නිකුල.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.